ගරු අනුර ඔව් මන්ත්‍රීතුමා මේ ඔව් බස්නායක මැතිතුමා රයිට් ඕකේ ගරු අනුර දිසානායක මැතිතුමා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා
ගරු නියෝජ කතානායකතුමනි අධිකරණය කිව්වොත් හිරේ දාන්න එතුමා අවශ්‍ය වෙන්නේ එතුමා මොකද අධිකරණය කිව්වොත් හිරේ දාන්න ගරු නියෝජ කතානායකතුමනි ඒක වෙනම දෙයක් නමුත් කිව්වොත් දානවා කියන්න ඕනේ කිව්වොත් දාන්න ඕනේ කියන්න ඕනේ ගරු නියෝජ කතානායකතුමනි දැන් අපි මේ අහගෙන ඉන්නකොට අපිට දැනෙන්නේ සමහර දේවල් දර්පණයක් ඉදිරිපිටට ගොස් කියන්න ඕනේ ඒවා සමහර දේවල් තමන්ගේ පක්ෂේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමේ කියන්න ඕනේ ඒවා සමහර දේවල් කැබිනට් මණ්ඩලයේ කියන්න ඕනේ ඒවා මොකද වංචාව දූෂණය පිළිබඳව 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ මහා බලාපොරොත්තුවක් තිබුණු බව ඇත්ත හැබැයි වංචාව සහ දූෂණයට තනි පුද්ගලයේ කවුල් නොවීමෙන් ආණ්ඩු ඇතුලේ තමන් ඒ කියන්නේ පෞද්ගලිකව දූෂණය නොකිරීමෙන් තමන්ට ගැලවෙන්න බෑ. තමන් දූෂිත ආණ්ඩුවක් රකින්නවා නම් දූෂිත කණ්ඩායමක ආරක්ෂක බවට පත් වී තිබෙනවා නම් දූෂිත කණ්ඩායමකගේ පාලනයක් බවට පත් වී තිබෙනවා නම් මුළු පාලනයම වග කියන්න ඕනකම තිබෙනවා තමයි. ඒවා දැක දැක නිහඬව ඉන්නවා නම් ඒක තවත් භයානකයි. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ අපි දැක්කා නිහඬව ඉන්නව පමණක් නෙවෙයි ආරක්ෂා කර ගැනීම සඳහා දරන අද ප්‍රයත්නත් අපි දැක්කා. ඒ නිසා මම හිතනවා තව දුරටත් වර්තමාන පාලනයේට වංචා දූෂණ පිළිබඳ කතා කරන්න හෝ පැවති පාලනයේ වංචා දූෂිතයන්ට දඬුවම් ලබා දීමට හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද දූෂිතයෙකුට දඬුවම් ලබා දිය හැකි වන්නේ දූෂිතයක් නොවන පාලනයකට විතරයි. පාලනයත් දූෂිතයන් බවට පත් වී තිබෙනවා නම් එවැනි පාලනයක් විසින් කෙසේද දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නේ? ඒ නිසා අනෙක් පාර්ශවයේ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට පෙර තමන් ස්වේච්ඡාවෙන් දූෂණයන් පිළිබඳ සිරගත වීමෙන් පමණයි තවදුරටත් සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ අනිත් දූෂිතයන්ට දඬුවම් දෙන්නේ. ඒ නිසා දූෂණය පිළිබඳ සාකච්ඡාව මම හිතන්නේ ආණ්ඩුවේ අය විසින් අර ඔවාදෙනු පරහට සමා සම්මතෙහි පිහිටා සිට කියා තමා විසින් කළ යුතු වන්නේ තමන්ගේ පාලනයට දඬුවම් දීමෙන් පමණයි දූෂිතයන්ට දඬුවම් ලබා දීමේ සදාචාරාත්මක අයිතිය තවදුරටත් ආරක්ෂා කරගත හැකි වන්නේ. එක. දෙක ආර්ථිකය පිළිබඳව. මම හිතන්නේ මම ගොඩක් ආර්ථිකය පිළිබඳව කතා කරන්නේ නැහැ. මොකද ඕනෑවටත් වඩා වැඩියෙන් තමුන්නාන්සේලා මේ අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ නිෂ්පාදනයටත් අපේ රටේ ණය අර්බුදයටත් අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයටත් ඇතිකොට තිබෙන මහා පීඩාකාරී ස්වභාවය පිළිබඳව හැම විටම අපි මේ පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් පිටතත් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා අද විශාල ප්‍රමාණයක් තමුන්නාන්සේගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවත් මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාක් පටිපාටි පිළිබඳව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට කරුණක් තිබෙනවා ඔබගේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම මේ හම්බන්තොට වරායේ ඊයේ තමුන්නාන්සේලා ලබා දීපු බදු සහන පිළිබඳව නැවතත්. මොකද අද හවස තමුන්නාන්සේලා සම්මත කරනවා අපේ රටේ ජනතාවට බදු පැවරවීම සඳහා බදු පැටවීම සඳහා යෝජනාද හවස සම්මත කරන්න තිබෙනවා. ඊයේ හවස තමුන්නාන්සල සම්මත කරා සමාගම් වෙත බදු සහන ලබා දීම පිළිබඳ යෝජනාව. සමාගම් දෙකක් වෙත. මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මෙම බදු සහනයන් හිදී ඒ ලබා දුන්නු බදු සහන ඇරුණහම ලබා දීපු බදු සහන අත්ඇරුණහම මේ හම්බන්තොට වරායෙන් තමුන්නාන්සේලා ලැබෙන අනෙකුත් බදු මොනවාද? මොකද ලැබෙන ආදායම කියලා මට කියන්නකෝ. මම නැවතත් අහන්නම් තමුන්නාන්සේලගෙන්. ආයතන ආදායම් බදු අවුරුදු 32කට නිදහස් කරනවා. ලාභාංශ මත බදු අවුරුදු 26කට නිදහස් කරනවා. රැඳවුම් බදු අවුරුදු 25කට නිදහස් කරනවා. උපේනිමිට ගෙවීමේ බදු වර්ෂ අවුරුදු 7කට නිදහස් කරනවා. වැඩබද්ද අවුරුදු 7කට නිදහස් කරනවා. වරායා ගුවන්තොටුපළ බද්ද අවුරුදු 7කට නිදහස් කරනවා. නිෂ්පාදන බදු අවුරුදු 7කට ඉදිරි වසර 4ක 7කට නිදහස් කරනවා. අංක 79 1979 අංක 49 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනති බදු තව අවුරුදු 7කට නිදහස් කරනවා. ජාතිය ගොඩනැගීමේ බද්ද නිදහස් කරනවා. ඊට අමතරව ව්‍යාපෘති ආසිත බහණ්ඩ ආනයන මත රේගු බදු නිදහස් කරනවා. දැන් මට කියන්න තමුන්නාන්සේලා හම්බන්තොට වරායෙන් තමුන්නාන්සේ ලැබෙන්නේ මොනවද? ඒකට මම දැනගන්න කැමති මේ බදු වලට අමතරව වෙන බදු තියෙනවද? එහෙම නැත්නම් දශක ගණනාවක් යන තෙක් හම්බන්තොට වරායෙන් කිසිදු බද්දක් මේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැහැ. ඒක තමයි තමුන්නාන්සේ ලබා දීපින බදු සාහන. මෙය මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනයේ නිකුත් කළත් මම විශ්වාස කරන මෙම ගැසට් නිවේදනයේ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයත් අනුමැතිය ලබා දී තිබෙන බව. එනිසා මුදල් අමාත්‍යාංශය විසින් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ යුතුයි. මෙම බදු වලට අමතරව මේ වරායෙන් අපිට ලැබෙන බදු මොනවද? එනිසා තමුන්නාන්සේලා විශාල අහිතකර බදුසාන විශාල ප්‍රමාණයක් ලබා දීලා අද ජනතාවට බදු ලබ ගසා ගැනීම සඳහා අයවැය ලේඛනය සම්මත කරන්න සූදානම් වෙමින් තිබෙනවා. නමුත් මා ඒ පිළිබඳව ගොඩාක් කතා කරන්න අපි දැන් මේ කාලේ මුළුල්ලේම මේ මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාකාර පටිපාටි තමයි සාකච්ඡාවට බඳුන් වෙන්නේ කවර අමාත්‍යාංශයක් සාකච්ඡා කරා. ඒ නිසා මා වැඩිපුර අවධානය යොමු කරන්න සූදානම් මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳව. අපි කවුරුත් දන්නවා අපේ මේ වන විට අපේ ලෝකෙත් අපේ රටෙත් ජනමාධ්‍යවල තිබෙන ප්‍රබලතාවය ඉතාමත් විශාලත්වයට පත් වී තිබෙනවා. පුවත්පත්, රේඩියෝ, රූපවාහිනාල නාලිකා, සමාජ දාලා, වෙබ් අඩවි, ෆේස්බුක් වැනි මේ විවිධ ක්‍රියාකාරකම් හරහා නූතන ලෝකයේ ගත්තොත් ජනමාධ්‍යයේ ප්‍රබලතාවය උච්චස්ථානයට මාපු වකවානුවේ අද අපි ගමන් කරමින් තිබෙනවා. ඒ නිසාම එහි ප්‍රබලතාවය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න එහිට තිබෙන සමාජ වගකීම විශාල. කුඩා පුවත්පතක් ගහලා 1000 2000 අතරේ පුවත්පත් සැරිසරන කාලයකට වඩා එහෙම නැත්නම් සංදේශ කාව්‍ය ලියලා සමාජ වෙත මත ප්‍රසාරණය කරන කාලයකට වඩා අදගත්තු දෛනිකව ගත වෙන සෑම මොහොතක් පාසාම අපේ රටේ සමාජ ජීවිතයට සැලකීතු බලපෑමක් කළ හැකි පමණින් වර්ධනයක් අද අත්පත් කරගෙන තිබෙනවා මේ ජනමාධ්‍ය ශිස්ත්‍රය. ඒ නිසා ඒ ජනමාධ්‍ය එහි වැඩ කරන ජනමාධ්‍යවේදීන්ටත් ඒ ආයතන හිමිකරුවන්ටත් එහි යම් නිර්ණායකයන් පැනවීම කරී බලය පැවරී තිබෙන ආණ්ඩුවටත් සහ ආණ්ඩුවේ මාධ්‍යන්ටත් විශේෂයෙන්ම සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. මේ මාධ්‍යවල මේ ඇති වී තිබෙන ප්‍රබලතාවය සමාජ සංවර්ධනය වෙනුවෙන් සමාජ උන්නතිය වෙනුවෙන් කොහොමද උපයෝග කරගන්නේ කියලා කල්පනා කරලා බලන්න. හැබැයි අද සිදු වී තිබෙන්නේ කුමක්? මෙම මාධ්‍ය ආයතන ගත්තොත් අපි හිතන මේ මාධ්‍ය වලින් එක පැත්තකින් දේශපාලන බලපෑමක් ඇති කරන්න පුළුවන්, අනිත් පැත්තෙන් සංස්කෘතිමය බලපෑමක් ඇති කරන්න පුළුවන්. හැබැයි අද ඇති වී තිබෙන දේශපාලන බලපෑම දෙස බැලුවොත් අපිට ඕනෑම රූපවාහිනී නාලිකාවක් අපේ නියෝජ්‍ය කතානායකතුමත් මාධ්‍ය හිමිකරුවේ හිටපු ඔව් අපි තාමත් හිතන් ඉන්නේ සුමති පාල ප්‍රකාශන කියලා. කොහොම වුවත් මේ මාධ්‍යවල තියෙන ප්‍රබලතාවය උච්චස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා දේශපාලන සංස්කෘතිමය වශයෙන් අපේ සමාජයේ ඉදිරි ප්‍රගමනයේදී මේ මාධ්‍ය වෙත පැවරී තිබෙන බලය අපි කවුරුත් අද සාකච්ඡාවට බඳුන් කළ යුතු බලයක් බවට පත් වී තිබෙනවා. යම් මාධ්‍ය ආයතනයක්, යම් පුවත්පතක් අපිට දින කීපයක් ඒ පුවත්පත හැදෑරුවොත් යම් මාධ්‍ය ආයතනයක් එහි ප්‍රවෘත්ති සානිත් වැඩසටහන් ලෙස දෙස දින කීපයක් බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් ඔවුන් තුල තිබෙන දේශපාලන අරමුණ කුමක්ද කියලා. ඒ නිසා කිසිසේත්ම සංගවී යුතු නැති සංගවන්න බැරි ප්‍රමාණයේ දේශපාලනීකරණයක් දක්වා රාජ්‍ය මාධ්‍ය වගේම පුද්ගලික මාධ්‍ය ගමන් කරමින් තිබෙනවා. එනිසා අපේ රටේ දේශපාලන මත හැසිරවීමේදී රාජ්‍ය මාධ්‍ය මා හිතුව දැන් ජාතික රූපවාහිනිය මා රේටින්ස් මුළුමනින්ම පිළිනොගන්න පුළුවන්. නමුත් ජාතික රූපවාහිනිය තියෙන 17 වෙනි ස්ථානයේ වගේ. එනිසා මා හිතනවා අද පෞද්ගලික විශේෂම පෞද්ගලික රූපවාහිනී නාලිකාවලින් මේ දේශපාලනය තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර, තමන් නියෝජනය කරන දේශපාලන දර්ශනය, තමන් නියෝජනය කරන හිතවාදී දේශපාලකයන් මත මාධ්‍යයක් හැසිරෙනවා නම් ඒක යුක්ති සාගත නැහැ. එනිසා අපේ රටේ නව මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩනැගීමේ අවධියකට සාකච්ඡාවකට මේ රට අවතීර්ණ වෙලා තිබෙන මොහොතක් කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි දන්නවා දේශපාලනයේ වැදගත්ම ප්‍රබලතාවය එක පැත්තකින් දේශපාලන වැඩසටහන් අනිත් පැත්තෙන් ප්‍රවෘත්ති කෙරෙහි බලපෑමක් ඇති කරනවා. අද ප්‍රවෘත්ති කියන්නේ කුමක්ද? අද ගොඩාක් රූපවාහිනාලිකාවල ප්‍රවෘත්ති කියලා කියන්නේ එකට එක, තකට තක, ඇට නැති දිව, දතට දත, ඒ වගේ වැඩසටහන් තමයි ප්‍රවෘත්ති හැටියට විකාශනයට පත් වෙන්නේ. එක අමාත්‍යවරයෙක් යමක් කියනවා, ඒ අමාත්‍යවරයාට එරෙහිව යමක් ඒ මොහොතේම යනවා. ඒක වෙන්න පුළුවන් එකක් නෙවෙයි. කළුතර පැත්තේ අමාත්‍යවරයෙක් යමක් කිව්වහම, අපි ඒක උදාහරණයකට ගත්ත රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යතුමා යමක් කිව්වහම, ඒ යම ප්‍රවෘත්තියේ යනකොටම අනුරාධපුරයේ හැරිසන් මන්ත්‍රීවරයාගෙන් ඒකට උත්තරයක් හම්බ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි දැනගන්න කැමතියි ඒක වෙන්නේ කොහොමද කියලා. ඒක වික්තේ විය හැක්කේ කොහොමද? එහෙම එක දේශපාලකෙක් විසින් යම ප්‍රකාශයට පත් කරන එක විකාශන වුණාට පසුව ඒ පිළිබඳ අදහසක් තවත් දේශපාලන ක්ෂේත්‍රකෙ ඉන්න පුළුවන්. හැබැයි අපි අද දකින්නේ ඒක නෙවෙයි. දකින්නවා ඒ මොහොතේම ප්‍රකාශනවා, ඒ මොහොතේ මේකට පිළිතුරක් ලැබෙනවා. ඒ නිසා සැලකීතු ප්‍රමාණයක මේවා නාටක බවට පත් වෙලා තිබෙනවා. මේවා නිකන් කලින් ලියන ලද පිටපත් ලෙස තමයි සමහර විශේෂම දේශපාලන වාර්තාකරණයක් අද මාධ්‍ය හරහා සිදු වෙමින් තිබෙන්නේ. සමහර විට අපිත් වේදිකාවට නගිනකොට බොහෝ අය අපිට කියනවා, සහෝදරය අහවල් අමාත්‍යවරයා මෙහෙම එකක් කියලා තිනවා, මේකටත් උත්තරයක් දෙන්න ඈ කියලා කියනවා. දැන් ඔවුන් අපේ කියන එක වාර්තා කරන වෙනුවට අපිට කියන්න ඕන එකත් සමහර අවස්ථාවලදී අපිට ප්‍රකාශ කරනවා. ඒ නිසා ඒක නෙවෙයි සිදුවිය යුතුවන්නේ. දේශපාලන ව්‍යාපාරය යම් අවස්ථාවක තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තියක් හෝ මතයක් ඉදිරිපත් කරාට පසුව අපි හිතන මාධ්‍යවල වගකීම සහ යුතුකම වන්නේ ඔවුන්ට අවශ්‍ය වන ගෝරිය හෝ ඔවුන්ට අවශ්‍ය වන ගැටුම හෝ නිර්මාණය කිරීම නෙවෙයි. අපි අපේක්ෂා කරන දේශපාලන මතය හෝ අපි ඒ මොහොතේදී පැනනගෙන තිබෙන සමාජ අර්බුදයක් පිළිබඳව අපේ ස්ථාවරය මාධ්‍ය හරහා ජනතාවට ගෙන යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි එසේ යමක් බලාපොරොත්තු වුණාට සිදුවෙමින් තිබෙන්නේ එහෙම නෙවෙයි. අද සිදුවෙමින් තිබෙන්නේ යම් ගැටුම්කාරී ස්වභාවයක් අවශ්‍ය වී තිබෙනවා අපේ රටේ මාධ්‍යවලට. එනිසා අපේ රට ටිකක් බොහොම ගත්තොත් අපේ ඉතිහාසයේ නම් අපි කතන්දර කලාවට කැමති වෙච්ච මිනිස්සු, කතන්දර කලාවත් එක්ක අපේ සංස්කෘතියේ බොහෝ ගුණාංග වර්ධනය කරගත්ත මිනිස්සු. ඒ නිසා බොහෝ දුරට අපි මේ වන විට කුණු රසයට, ගැටුම්කාරී රසයට, අනදබරයට කැමති වෙන මාධ්‍ය කලාවක් ගොඩනැගිලා තිබෙනවා. හැබැයි ඒක මුළුමනින්ම මාධ්‍යවල පමණක් වගකීමක් නොවේ. අපි දන්නවා දේශපාලන වැඩසටහන් ගත්තොත් දේශපාලන වැඩසටහන් යනකොට යම් තර්කානුකූල යමක් කියමින් ඉන්නකොට හැබැයි විවේක වේලාවේදී අර වෙළඳ දැන්වීම යන වේලාවේදී සමහර වෙලාවට නිවේදක මහත්මයා කියනවා අද නම් ගෝ එක මදි වගේ ටිකක් රණ්ඩුවක් පටන් ගත්තොත් හොඳයි කියනවා. මේක ඇත්ත. ඒ සිදුවීම් තෙවෙන්නේ මොකක්ද? ඒ නිසා මාධ්‍යවලට මේ ගැටුම්කාරී අඬදබර සහිත ගෝරියක් වාර්තා කිරීමට පෙළඹෙන්නේ කුමක් නිසාද? ඒ අන්කවරක් නිසාවත් නෙවෙයි, අපේ පුරවැසියොත් ඒ වර්ගයේ පුරවැසියෝ. විධිමත් සංවාදයකට, විධිමත් වැඩසටහනකට සමන් දෙන්න පුරුදු වී නැහැ. ඒ නිසා ඔවුන්ගේ පුරුද්ද වී තිබෙන්නේ දේශපාලන වැඩසටහනක් කරනවා නම් අදන රණ්ඩුව මදි වගේ කියලා නිදා ගන්නවා. ඔව්. අද රණ්ඩුව ඕන. රණ්ඩුව නැත්තම් නිදා ගන්නවා. අදන නැගලා යන්නේ නැහැ වගේ. ඒ නිසා මොකද්ද වී තිබෙන්නේ? එක පැත්තකින් මේ අපේ රටේ පුරවැසි සමාජය මුළුමනින්ම කුණු රසට කැමති, ගැටුම්කාරී තත්වෙන්ට කැමති සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේක මාධ්‍ය වෙත මුළුමනින්ම හෝ සමාජය වෙත මුළුමනින්ම හෝ පැටවී යුතු කරුණක් නෙවෙයි. සමාජයත් මාධ්‍යත් අන්‍යෝන්‍ය ලෙස මේ සංස්කෘතිය අපේ රටේ ගොඩනැගෙමින් තිබෙනවා, ගොඩනගලා තිබෙනවා. ඒකට මාධ්‍යවලට වගකීමක් තිබෙනවා වගේම ඒ සඳහා පුරවැසියන්ටත් වගකීමක් තිබෙනවා. එවැනි පුරවැසියන් ගොඩනැගෙනකොට එවැනි මාධ්‍ය කලාවක් එනවා. එවැනි මාධ්‍ය කලාවක් එනකොට එවැනි පුරවැසියන් ගොඩනැගෙන. ඒ නිසා මේක එකිනෙකාට අන්තර් සේවය කරමින්, අන්තර් ලෙස එකිනෙකා පෝෂණය කරමින් මේ දෙකම වර්ධනය වෙමින් තිබෙනවා. එවැනි මාධ්‍ය කලාවක් සහ එවැනි පුරවැසියන්. දැන් අපි රට තුළ විධිමත් දේශපාලන හෝ සංස්කෘතිකම අධ්‍යාපනික හෝ සාකච්ඡාවකට වඩා සමාජයක් අත්පත් වී තිබෙනවා නම් කඩාවැටුණු, බිඳවැටුණු, ගැටුම්කාරී, කුණුරස හොයන සමාජයක් නම් තිබෙන්නේ ඒ සමාජයකින් මේ මෙවැනි වර්ගයේ ආණ්ඩුව හැදෙනවට වඩා මෙවැනි වර්ගයේ දේශපාලකව හැදෙනවට වඩා වෙන යමක් හැදෙන්නේ නැහැ. එහෙනම් මෙවැනි වර්ගයේ දේශපාලකයන් මෙවැනි වර්ගයේ ආණ්ඩු ගොඩනැගීමේදී මේ ඇති වී තිබෙන සමාජයේ බිඳ වැටීම අද විශාල බාධාවක් කොට තිබෙනවා. ඒ නිසා තමයි අපි ගත්තොත් එක විටක වංචනිකයාට එරෙහිව දූෂිතයාට එරෙහිව ප්‍රබල මතයක් ගොඩනගිනවා. හැබැයි ඒ දූෂිතයාම තව විටක මාධ්‍ය වීරයෙක් වෙනවා. මේක අපි දැකලා තිබෙනවා. ඉතින් මොකද වෙන්නේ? දූෂණයට එරෙහි හඬ නිමේෂයක් වෙනකොට දූෂිතයා වීරත්වයට නගන හඬ සැලකිය යුතු කාලයක් සමාජගත කරලා තිබෙනවා. ඒ නිසා තමයි සමාජයේ ප්‍රබල දූෂිතයන් අඩුමතරමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් නෙවෙයි, ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් නෙවෙයි, සාමාන්‍ය තමන්ගේ ගමක විවාහයක් කිරීමේදී පවා කළ යුතුද කියලා සැලකිල්ලට භාජනය කළ යුතු පන්නේ දූෂිතයන් කොහොමද ජනතාවගේ වරමක් ලැබෙන්නේ කොහොමද? එවැනි දූෂිතයන් ප්‍රබල ලෙස ගරු බහුමානයට ලක්වෙන්නේ කොහොමද? ඒ ලක්වෙන්න අන් කවරක්වත් නෙවෙයි, මේ සමාජයේ ඇති වී තිබෙන කඩාවැටීම. ඒ නිසා මේ කඩාවැටීම සමාජයේ සුවපත් කරනවා නම් සමාජයට පුරවැසියන්ට කාර්යභාරයක් තිබෙනවා වගේම මාධ්‍යයට සුවිශේෂ කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍ය මාධ්‍ය වලින් වගේම පුද්ගලික මාධ්‍ය හිමිකරුවන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් විශේෂම අපි ඉල්ලා හිටිනවා මේ කඩාවැටී තිබෙන මේ පුරවැසි සමාජයේ සුවපත් සමාජයක් බවට පත් කිරීම සඳහා ඔබගේ පෑන, ඔබගේ හඬ, ඔබගේ මාධ්‍ය හසුරුවන්න කියලා අපි ආයාචනය කරන මේ පාර්ලිමේන්තු විඳා. යන් කවරක්වත් නෙවෙයි, මේ බිඳ වැටුණු කුණු වෙච්ච සමාජයක් ඇතුලේ මේට වඩා බල සම්පන්න රාජ්‍යයක් අපිට ගොඩනගන්න බෑ. මේට වඩා සාමාන්‍ය අපේ ගමේ කතාවක් තිබෙනවා, පුංචි අම්මටම හරියන බාප්පා කියන, මේ පුරවැසියන්ටම හරියන ආණ්ඩු. එනිසා මේ පුරවැසියා සුවපත් කරන්නේ නැතුව, මේ පුරවැසියා වෙනස් කරන්නේ නැතුව අපි හිතන්නේ නෑ මේ සමාජය යහපත්, මේ පාලනය යහපත් පාලන බවට පරිවර්තනය කරගත හැකි වේවි කියලා. එනිසා පුරවැසියා සුවපත් කිරීමේ කාර්යයේදී මේ මාධ්‍යයට පැවරී තිබෙන අත් නොහල හැකි වගකීමක් සමාවිරිට ආණ්ඩු කැමති වෙන්න පුළුවන්. ඒවට ආණ්ඩු කැමති වෙන්න පුළුවන්, ආණ්ඩුවට හොඳයි. මහා පරිමාණ වංචා දූෂණයක් එළිදරව් වෙනකොට ඊට වඩා ගැටුම්කාරී එකක් එදා මුල් ප්‍රවෘත්ති වල එනවනම් හොඳයි. මා දන්නවා සමහර විට මා එක සත්‍යද නැද්ද කියලා මා දන්නේ නැහැ. නමුත් රටේ සාකච්ඡා වෙච්ච කරුණක් අග්‍රාමාත්‍යවරයා බැඳුම් කර කොමිසම හමුවට කැඳවන දිනේ පත්‍රවල මුල් පිටු සරසනවා ගින්තොට ගැටුමකින්. එතකොට මා එකේ අන්තර් සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන මට මම මේ නිරීක්ෂණේ මම මේ ඒක සොයා බලලා මම තීරණයකට අවිලා නැහැ. නමුත් රටේ සාකච්ඡාවට බඳුන් වුණා ගින්තොට වැනි සිදුවීම් නිර්මාණය වෙනවා මෙවැනි බරපතල සමාජ අවධානය යොමු යුතු කරුණක් සමාජගත වෙනකොට. ඒ නිසා ආණ්ඩු පැත්තෙන් බොහෝ දුරට කැමති වෙන්න පුළුවන්කම තිබෙනවා. සමාජයේ හික්මීමත් සහිත සමාජයක් ගොඩනැගෙනව වෙනුවට ගැටුම්කාරී තත්ත්වයන් අරා සමාජයේ තිබෙන සැබෑ ගැටලු යටපත් කිරීම සඳහා එවැනි මනස සහිත පුරවැසියන්ට ආණ්ඩු කැමති වෙන්න පුළුවන්. හැබැයි අපි හිතන මාධ්‍යවේදීන් හැටියටත් සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවලට අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ පරිසරයේ සුවපත්, මේ සමාජයේ සුවපත් කිරීම සඳහා මේ මාධ්‍ය හැසිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රවේශයකට අවතීර්ණ වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. එහිදී විශේෂයෙන්ම මේ තවත් ශ්‍රේෂ්ඨයක් තමයි මේ අපේ රටේ සමාජ බිඳවැට්ටීමේ සමත් වැදගත්ම ශ්‍රේෂ්ඨ තමයි අපි ඊයේ වැඩිපුර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ සාකච්ඡාවට බඳුන් වුණා. මේ මිත්‍යා මත පැතරවීම සඳහා සමාජගත කිරීම සඳහා කොච්චරනම් මේ මාධ්‍ය ඉවහල් වී තිබෙනවාද? අද අපේ රටේ හැම රූපවාහිනී නාලිකාවක්ම උදේ සමහර නාලිකා උදේ පත්තර කියවනෝ, පත්තර කියවලා පත්තර කියවලා ඊට පස්සේ පටන් ගන්නවා සාත්තර කියන්නේ. මේක තමයි රූපවාහිනී නාලිකා. ඉස්සලා පත්‍ර කියවන ඊළඟ සාත්‍ර කියවන ඉතින් මේකද වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ මම වගකීමෙන් කියනවා මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන කණ්ඩායම් සමහර විට ලෝගුවක් දාගෙන එනවා, සමහර විට දිග රැවුලක් වවාගෙන එනවා, සමහර ඇටමාලයක් අරන් එනවා, තමාර ලකි ප්ලාන්ට් අරන් එනවා, සමහර අය හක් ගෙඩියක් අරගෙන එනවා, ඈ සමහර අය කොම්පියුටර් කරන නූතන විදිහට සාත්‍ර කියනවා කියලා කොම්පියුටරයක් අරගෙන එනවා, ලැප්ටොප් එකක් ඉස්සරහා තියන් ඉන්නවා. මේ ආකාරයේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ මාධ්‍ය හරහා ව්‍යාප්ත කරලා තිබෙනවා. මොකද වෙලා තිබෙන්නේ? මේ සෑම වැඩසටහනක්ම සාත්‍රකරුවා විසින් සල්ලි දීලා කරන්නේ. මේකයි ඇත්ත. සාත්‍රකරුවෝ සල්ලි දෙනවා, සල්ලි දීලා පැය භාගයක් කරනවා සමහර නාලිකාවල පෙන්නනවා ලිපි ගොඩ ගහලා තිනවා කාමරයක් පුරවන්න. ඒතර පුරවැසියන්ට දෙනවා මෙයා තමයි හොඳටම සාත්‍ර කියන කෙනා. බලන්න ඔය කණ්ඩායම කණ්ඩායමගේ වෙලාවක් ගන්න සාමාන්‍ය කෙනෙකුට වෙලාවක් ගන්න අවුරුද්දක් බලාගෙන ඉන්නු. ඇයි මේක ඇවිල්ලා ඒගොල්ලන්ගේ වෙළඳ දැන්වීම. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින් මේ මුදල් අරගෙන මුදල් ගෙවා මේ විවිධ නක්ෂාත්‍ර කරුවන්යයි කියාගන්න කණ්ඩායම ඇවිල්ලා මේ කරන වැඩසටහන් අඩුම තරමේ දැන්වීමක් එවන්න මුදල් ගෙවා ප්‍රචාර කරලාද වැඩසටහන කියලා ජනතාවට කියන්නේ. ජනතාවට කියන්නේ මේ මුදල් ගෙවලා තමයි කරන්නේ. එච්චරයි. ඒතකොට ජනතාව වෙළඳ දැන්වීම බලන විදියයි රූපවාහිනී වැඩසටහනක් ලෙස මනස බලන විදියයි දෙකක්. ඔව් ජනතාව වෙළඳ දැන්වීමක් බලන්නේ එයාගේ ප්‍රචාරණ මාධ්‍ය. ඒ නිසා අතිශෝක්තියෙන් කියනවා ඇති. හැබැයි වැඩසටහනක් බලන්නේ වෙළඳ දැන්වීමක් ලෙස නෙවෙයි, ඒක රූපවාහිනී වගකීමක් ලෙස. ඒ නිසා තමයි වැඩසටහනකදී මංජුල පීරිස් කිව්වාම අහවල් දිනේ කතරගම දෙයියෝ එනවා කතරගමට කියලා ලක්ෂ ගණන් යනවා. ඔව් ඉතින් ලක්ෂ ගණන් ගියානේ කතරගමට මේ කතරගම දෙයියෝ වඩිනවා බලන්න පාන්දර. ඇයි හැබැයි ඒක ගියා නම් මේ මුදල් ගෙවා ප්‍රචාර කරලද දැන්වීමක කියලා ගියා නම් එතර පුරවැසියන් දන්නා මේක ටිකක් සැලකිලට භාජනය කරන්න ඕන. මොකද අපි මේ මාගරින් හොඳයිම කියලා වික්කට මිනිස්සු මාගරින් කන්න යන්නේ නේ. මොකද ඒගොල්ලෝ දන්නා වෙළඳ දැන්වීමක් කියන්නේ. වෙළඳ දැන්වීම කරන බලපෑමකුත් තිබෙනවා. ඔව් ප්‍රචාර කරා කියලා. ඔව් සමහර ඒ එහෙම උනත් දැම්මට කමක් නැහැ. මේ දැන්වීම කතරගම දෙවියන් විසින් මුදල් ගෙවා ප්‍රචාර කරලද දැන්වීමක. ඒත් කමක් නැහැ. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? පුරවැසියන්ට මේවා දැන්වීම මේ ඒ අය යම් රූපවාහි නාලිකාවක් හෝ පත්තරයක් අල්ලගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත විවිධ ආන්දෝලනයට තුඩුදෙන ප්‍රකාශයන් කරලා ඒ විශාල ව්‍යාපාරයක් අද මේක. ඒ නිසා තමයි ආන්දෝලනයට තුඩු දීලා ප්‍රකාශයක් කරනකොට උඩට එනවා. ඒ ප්‍රකාශ අසාර්ථක වෙනකොට ඒ විදිහටම යටට යනවා. මතකනේ එක කාලයක් කිව්වා ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන කිව්වා ප්‍රතිඵල අසාර්ථක වුණොත් ගෝල් පේස් පිට්ටනියට ඇවිල්ලා වෙඩි තියාගෙන මැරෙනවා කිව්වා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? වෙඩි තියාගෙන නැත්නම් සාත්‍රකාරයක් නේ. එක සාත්‍රකාරය ඉන්න එක වෙඩි තියා ගන්න ඕන. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් දෙකම නැහෙනේ. ඒ නිසා මේ මොකද හැමදාම මට මතක ඉස්සර හැම ජනාධිපති හැම මැතිවරණයකදීම හැම මැතිවරණයකම ITN නාලිකාවේ අන්තිම වැඩසටහන මොකද්ද? නක්ෂාත්‍රකරුවන් ගැනලා වාඩි කරන වැඩසටහන. ඒක තමයි ITN නාලිකාවේ සෑම මැතිවරණයකම මැතිවරණ දින තහනම් මැතිවරණ ප්‍රචාරක වැඩසටහන රැස්වීම තහනම් දේශපාලක වැඩසටහන තහනම් ඔක්කොම තහනම්. හැබැයි සාත්‍රකරුවෝ ඇවිල්ලා වාඩි වෙනවා. සාත්‍රකරුවෝ ඇවිල්ලා වාඩි වෙලා ප්‍රතිඵල ගැන කියන්න පටන් ගන්න. දැන් තමුන්වහන්සේලා සැලසුම් සහගත කරලා ඒක මම කියන්නේ මේවා ඕපපාතිකව පැනනගින ව්‍යාපාර නෙවෙයි. මේවා පැහැදිලි ලෙසම දේශපාලන මුඛ්‍ය අරමුණක් සහිතව මේ ව්‍යාපාරද මෙහෙවෙමින් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පළමු කොටම පෞද්ගලික නාලිකාවලට ඒගොල්ලන්ගේ ව්‍යාපාරික අරමුණ තමන්ගේ ආයතන පවත්වා ගැනීම අරමුණු තිබෙනවා. හැබැයි මම හිතනවා එවැනි ව්‍යාපාරික අරමුණකින් බැහැරව තමුන්නාසවක කියන මාධ්‍ය ආයතන මෙහි වීතු තිබෙනවා. ඒ නිසා මම මාධ්‍ය ආයතනවලදී විශේෂයෙන්ම මේ කරන ඒවගෙන මා ඉතා වගකීමෙන් ගැන වැඩසටහන ඕනනම් තරඟකාරීතර ඕන අනිත් එකේ සාත්‍ර කියන අපි එකේ සාත්‍ර කිව්වේ නැතුව අපි එක බලන්නේ නැතිව කියලා තමුන්නාසෙලා මාකටින් පැත්තෙන් හිතනවා නම් අඩුම තරමේ මේ වෙළඳ දැන්වීම කියලා දාන්න. වෙළඳ දැන්වීමක් නොවේ නම් මේ කරන කටයුතු ඔබ වග විභාගයෙන් තොරව විමසා බලන්න. නාලිකාව වගකීමක නාලිකාවකින් වැඩසටහනක් යනවා නම් නාලිකාව වගකීම ගන්න ඕන. එහෙමනම් නාලිකාව වගකීම ගන්න ඕන. මංජුල පීරිස් කිව්වහම කතරගම පීරි කතරගම දෙවියෝ වඩිනවා කතරගමට අහවල් වෙලාවට කිව්වන වැඩි නැත්තම් නාලිකාව වගකීම ගන්න ඕන. නාලිකාව වගකීම ගන්න නැත්තම් කියන්න ඕන මේ මංජුල පීරිස්ගේ මතයකි මේ නාලිකාවේ මතයක් නොවේ කියලාවත් අඩුමතර වෙන්න ඕන. සාත්‍ර කරුවා ඇවිල්ලා කියනකොට ඒවා කිනුට එයා කියනවා මේ ඔවුන්ගේ මතයකි ඒ පිළිබඳ නාලිකාවට වගකීමක් නැත. එතකොට ජනතාව පිළිගන්නවා මේ තනි පුද්ගලයාගේ මතයක් මේ අහවල් නාලිකාව විසින් සමාජගත කරලා තම මතයක් නෙවෙයි කියලා. නාලිකාවක් විසින් මතයක් සමාජගත කරනකොට පුද්ගලයෙක් සමාජගත කරනකොට ඒක තියෙනවා සමාජය පිළිගන්නේ තල දෙකකදී. ඒ නිසා මම විශේෂයෙන් අවධානය කරන්නේ ඒ විතරක් නෙවෙයි. තව වැඩසටහන් වගේක් තිබෙනවා. රූපලාවන්‍ය වැඩසටහන්. මීට කලින් ගරු නියෝජ්‍ය කතානායක තුමුණේ මොකක් හරි රූපලාවන්‍ය පිළිබඳව යම් පැකට් එකක් හරි ටින් එකක් හරි වර්ගයක් හරි ආවට පස්සේ වෙළඳ දැන්වීමක් එනවා. දැන් වෙළඳ දැන්වීමක් නෙවෙයි යන්නේ. දැන් පැය කාලක ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් යනවා. ඒ වැඩසටහනේ අර තියෙන ඔක්කොම බඩු බහන්න ටික තියෙනවා. රූපලාවන්‍ය පිළිබඳ විශේෂඥ කියලා තව මොනවා හරි ටිකක් සම්බන්ධ කරගත්තු කාන්තාවක් ගැනලා වාඩි කරව ගන්නවා. ඉතින් මෙයා කියන විශේෂත්ව තුමිය විශේෂත්ව තුමිය කියලා නිවේදිකාව කතා කරනවා. ජනතාවට හිතනවා මේ රූපලාවන්‍ය පිළිබඳ මා විශාල විද්‍යාත්මක දැනුමක් තිබෙන කෙනෙක් තමයි මේ වාඩි වෙලා තිබෙන්නේ කියලා. එයා කියනවා මේක ගෑවෝ සුදු වෙනවා. මට මතකයි එක වැඩසටහනක් කිව්වා කරුණ නියෝජක කතානායකතුමනි. මූණ විතරක් ගාන්න එපා කන්දකෙත් ගාන්න කිව්වා. මූණ ගාපුවාම මූණ විතරක් සුදු වෙලා කන්දක කළු වෙලා පිණි මතක් කළා කන්වලක් ගාන්න කිව්වා. හරිද? ඒ කියන්නේ ඒ තරමට මේ මත මේ වෙලඳ දැන්නේ.
පාරිභෝගිකය නොමග යනවා.
ඔව් පාරිභෝගිකය නොමග යනවා. ඒක මේවා තේරුම් ගන්න ජනතාව වැඩසටහන් විදියට. ඇයි රූපවාහිනියම නිවේදිකාවක් තමයි වාඩි වෙලා ඉන්නේ. වෙනද වැඩසටහන් කරන නිවේදිකාවක්ම විලඳ දැන්වීම ඒ විලඳ ආයතනයෙන් එවන කවුරු හරි රූපලාවන්‍ය පිළිබඳ විශේෂත්න කියලා බෝඩ් ලෑලි ගහගත්තු එක්කෙනෙක් ඇවිල්ලා වාඩි කරගන්නවා. එයාගේ මූණ බලපුවම කියන්න පුළුවන් රූපලාවන්‍ය වල මොනවද ප්‍රතිඵල කියලා. නමුත් ඒවා දාලා නැහැ ජනතාවට. හැබැයි මොකද කරන්නේ? මේ සම්පූර්ණ පැය කාලක් විකාශනය කරා. උගලෝ දන්නව අද ගම්වල අහිංසක තරුණියන් මූණ කළු වෙලා පිච්චිලා විකෘති වෙලා තිබෙනවා මේ විනාශය නිසා. ඒ නිසා ඒවා විලඳ දැන්වීම අඩුම තරමේ තමුන්වන්සලා යවන්න ඕන. මේ වෙළඳ දැන්වීම මෙම වෙළඳ දැන්වීමකි මෙම විශේෂත්න වෛද්‍යවරයට වඩා විශේෂත්න රූපවාන් රූපලාවන්‍ය ශිල්පිනිය එමායතනේ විසින් අපව යෝජනා කරලා දායය එච්චරයි. හැබැයි ඒක නැත්තම් ජනතාව තේරුම් ගන්නවා මේ රූපවාහිනිය විසින් තමයි හොයාගෙන තියෙන මේක හොඳම දේ. රූපවාහිනිය විසින්ම තමයි මේ විශේෂත්නවරිය කැඳවලා තිබෙන්නේ. එතකොට එකට පරතබීම වෙටි. තමුන්වහන්සේලා වෙළඳ දැන්වීම ඕන නම් අඩුම තරමේ මේව රවට්ටන්න භාජන ලක් කරන්න එපා. ඒ නිසා විශේෂයෙන්ම තමුන්වහන්සේගේ මම ඊළඟ අවධානය යොමු කරනවා. ඊළඟ මම කලින් කියපු දේශපාලන වැඩසටහන. දේශපාලන වැඩසටහන් ප්‍රවෘත්තියේදී මම හිතනවා අපිට සාධාරණ අයිතියක් තිබෙනවා. මොකද මේ සෑම එකක්ම ඒ කියන්නේ අපිට සබන් විකුණලා සබන් කැටයක් හදලා වික්කොත් ඒක පුළුවන් ලිව බ්‍රදර්ස් මුදලාලිට පුළුවන් ඒකේ සංයුතිය තීරණය කරන්න. මොකද එයාගේ කම්පැනි එයාගේ සබන් අපිට තීරණය කරන්න පුළුවන් ගන්නවද නැද්ද කියලා. හැබැයි නාලිකා එහෙම නෙවෙයි. නාලිකාවේ අයිතිකාරයාට හොයි මාධ්‍යවේදියාට පමණක් අයිතියක් නැහැ මේ සංයුතිය තීරණය කරන්න. සබන් කැටේ අයිතිය ඔහුට සබන් නිෂ්පාදකයාට තීරණය කරන්න අයිතිය තිබුණාට. බිස්කට් එකේ සංයුතිය බිස්කට් නිෂ්පාදකයාට අයිතිය තීරණය කරන්න අයිතිය තිබුණාට. හැබැයි අයිතියක් තිබෙනවාද රූපවාහිනී වැඩසටහනක සංයුතිය එහි හිමිකරුවාට තීරණය කරන්න. මගෙන් එහෙම අයිතියක් නැහැ. ඇයි? ඒක අපි කැමතිද නැද්ද කියන සාධකයකට වඩා අපි කැමති වුණත් අකමැති වුණත් ඒක සමාජගත වෙනවා. ඒ නිසා පුරවැසියාගේ සමාජ අයිතියක් මෙම වැඩසටහන් සහ ප්‍රවෘත්ති වල ගැබ්විය යුතු තිබෙනවා. ඒ නිසා එවැනි සම්ප්‍රදායකට අපේ රටේ මාධ්‍ය පරිවර්තන වෙන්නේ නැත්නම් මාධ්‍ය වලින් අපි දකිනවා සිවිදිවි හානි කර ගැනීම දකිනවා අම්මලා තාත්තලා ළිඳට පණිනේවා දකිනවා මහා වංචා දූෂණ ළිදරව් වීම දකිනවා. හැබැයි ඒවත් තව ප්‍රවෘත්ති විතරක් වෙන්න නම් මාධ්‍යවල ඒවා ප්‍රවෘත්ති වලින් ඔබට යන සමාජ වගකීමක් හැටියට පුරවැසියා හදන්න නම් ඒට එරිව යහපත් පුරවැසියෙක් ගොඩනැගීම සඳහා මාධ්‍ය භාවිතාවකට ආ යුතු තිබෙනවා. එහෙම නැත්නම් සිවිදිවි හානි කර ගැනීමක් ගැටුමක් දූෂිතයක් වාර්තා කිරීම එයත් මාකටින් වැඩක් විතරක් කියලා අපි තේරුම් ගන්න තියෙනවා. ඒ සැබවින්ම දූෂණයට එරෙහි නම් ඒ සැබවින්ම මිනිසුන්ගේ සිවිදිවි හානි කර ගැනීමට එරෙහි නම් ඒ ප්‍රවෘත්ති වාර්තා කරමින් ඔබට යන සමස්ත මාධ්‍ය ජාලයම තමන්ගේ සමාජ වගකීමක් ලෙස සලකා භාවිතාවකට ආ යුතු තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරාවි කියලා මා බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ වෙබ් අඩවි. වෙබ් අඩවි පිළිබඳ අපිට විවේචනයක් තියෙන පුළුවන්. හැබැයි අපි දන්නවා යම් වෙබ් අඩවියක් ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යනකොට පළවෙනි දවස් දෙකේ අපිට ඒක පිළිබඳ අදහසකට එන්න පුළුවන්. මේක සත්‍ය කියනවද අසත්‍ය කියනවද? අපි දන්නවා සමහර ඒවා අර්ධ සත්‍යයක්, ඒ කියන්නේ සත්‍ය නැතුවම නෙවෙයි අර්ධ සත්‍යයක් විකෘති කරලා වාර්තා කරන අවස්ථා තිබෙනවා. ඒ වගේම අසත්‍යම දේවල් වාර්තා කරන අවස්ථා තිබෙනවා. ඒ වගේම සත්‍යම දේ වාර්තා කරන අවස්ථා තිබෙනවා විශේෂයෙන්ම වෙබ් අඩවිවල. හැබැයි අපි දන්නවා ඕනෑම වෙබ් අඩවියක් සාමාන්‍යයෙන් පරිහරණය කරන්න අත්දැකීමක් තිබෙන ඕනෑම පුරවැසියෙකුට දින කීපයක් ඒ වෙබ් අඩවිය පරිහරණය කරගෙන තේරුම් ගන්න පුළුවන් ඒක සත්‍ය කරුණු මත පදනම් වෙලාද අසත්‍ය කරුණු මත පදනම් වෙලාද. ඒක සමාජයේ මේ ඒ වෙබ් අඩවිය පිළිබඳ නිර්ණායකයක් ගොඩනැගෙනවා. හැබැයි ඒ නිසාමත් ඒවට යම් ඒ වගේ යම් ස්වයං වාරණයක් අවශ්‍යකම තිබෙනවා. හැබැයි ඒට දඩමීමා කරගෙන මෙම වෙබ් අඩවි මර්ධනය කිරීම සඳහා තමුන්වහන්සේලා අනපනත් සැලකිල්ල ලක් කරනවා නම් ඒ සුදුසු නැහැ. මට මතකයි මංගල සමරවීරම අමාත්‍යවරයා හැටියට මේ මන්ත්‍රීවරයා හැටියට ඉන්න කාලේ මේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීම පිළිබඳව යෝජනාව ආපු වෙලාවේදී ආණ්ඩුවේදී ඔබතුමා අධිකරණයට ගිහිල්ලා පෙනී හිටියා වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ නැහැ කියලා. ඔබතුමා හෝ ඔබතුමාට සමීප වෙබ් අඩවියක් වෙනුවෙන් ඔබතුමාට මතකයි. ඔව් ඔබතුමා ගිය ආධිකරණයට නමුත් වෙබ්බඩවිය වෙන ඔබතුමා ඒ වෙනුවෙන් ඒ අයිතිය වෙනුවෙන් පෙනීට x නේ x කියන වෙබ්බඩවිය වෙනුවෙන් තමුනාසලේ අයිතිය වෙනුවෙන් පෙනී හිටියා. ඒ කියන්නේ ලියාපදිංචිය වෙනි අයිතියක් වෙනුවෙන් තමුනාසය පෙනී හිටියා ඒ කාලේ. මට මතකයි මේ පාර්ලිමේන්තුව එහා පැත්තේ අර ගෙදර වටලපු වෙලාවේ තමුනාසය එතෙන්ට ගියා. ගිලයි වෙබ්බඩවි ශ්‍රී ලංකා මිර වෙබ්බඩවි x එක ඒ තමුනාසය එතෙන්ට ගියා. එතන ගිහිලා ඒකට විරුද්ධත්ව පෑලා. හැබැයි දැන් තමුනාසේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙලුවේ ඉන්න වෙලාවෙම ලංකා ඊ නිවුස් කියන වෙබ් අඩවිය බ්ලොක් කරලා තිබුණා. මොකක් තමුනාසේ ගැන කියන්නේ? මම දැනගන්න කැමතියි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාවේ බ්ලොක් කරලා තිබීම ගැන. නියුජකතන.
අරෝ එතුමාට
ආක්ෂණය යටතේ අතවසෙම්ම කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කරන්න බෑ. ඕකයි ඇත්ත කතාව. කවුරු හරි බ්ලොක් කරත් ඒක ප්‍රොක්සි සයිට් එකකින් යන්න පුළුවන්. ඒක නිසා වාරණය කවුරු කරත් ඒක ප්‍රායෝගික නෑ. 21 වෙනි සියවසේ වාරණය කියන දේ කරන්න බෑ. එච්චරයි
මම. ඒක තමයි ඇත්ත.
මොකද මම තාමත් ඊ නිවුස් එක හැමදාම කියවනවා.
ඔව්. ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ දැන් ඔබතුමාම කියන මේක මේක වාරණය කරන්න බෑ කියලා. මට ඒ ඒ වෙබ් අඩවියේ
විනාඩි 3ක් විතර
වැඩි වෙන තරම්. ඔව්. නෑ අපි 10
දෙන්න. මල්ල ඔබතුමාගේ 10 වෙනතම
අඩු කරා. ඒක දෙන්න ඕන ඒක දෙන්න ඕන. ඒ නිසා ඊනි
විමල් රත්නායක මැතිතුමා.
එතකොට නෑ මම කියන්නේ මෙහෙමයි. ඊ නිවුස් වෙබ් අඩවියේ මාධ්‍ය භාවිත අපිට අපිට ගැටලු තියෙන්න පුළුවන්. ඔබතුමා කියපේ ගැත වාරණය කරන්න බෑ. හැබැයි කරලා තිබෙන්නේ මොකද්ද? එම වෙබ් අඩවියට පහසියෙන් ප්‍රවිෂ්ඨ වීම සඳහා තිබෙන මාර්ග තමුන්වන්සල අත්තිටුවලා තිබෙනවා. මා දන්නවා එක පුරවැසියෙක් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටත විමසා හිටියා මෙම වෙබ් අඩවිය තහනම් කරන්න හේතුව මොකක්ද කියලා. එතකොට රජයෙන් නිල වශයෙන් පිළිතුරක් ලබා දී තිබෙනවා රාජ්‍ය ආරක්ෂක හේතු මත මේක තහනම් කරලා තිබෙනවා කියලා. එතන මම දැනගන්න කැමති තමුන්වන්සකින් මොන හේතු රාජ්‍ය ආරක්ෂාවට තර්ජන ලක් වෙන හේතු මොනවද? එහෙම නැත්නම් යම් කෙනෙකුට එරෙහිව මොකද ඒ වෙබ් අඩවිය අපේ පක්ෂයට පුද්ගලිකව මටත් ඇරෙව මොන තරම් දේවල් ලිව්වද ඒක මට අදාළ නැහැ. ඔව් ඔව් හැබැයි ඔබතුමා මාධ්‍ය අමාත්‍යංශයෙන් කිසිදු තහනමක් කරලා නැති වුණාට ඔබතුමාගේ වගකීමක් තිබෙනවා. ඔබතුමා මාධ්‍ය අමාත්‍යවරයා ඉන්න වෙලාවේදී මෙම වෙබ් අඩවිය පහසු මාර්ගයෙන් ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉඩකඩ ඇවිරීම පිළිබඳව තමුනාසේ ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. මොකද තමුනාසේ දා ලියාපදිංචියට අධිකරණය දීපු කෙනා ලියාපදිංචිය එරෙහිව හැබැයි අද මේ ප්‍රවිෂ්ඨ මාර්ග ඇහිරීමට එරෙහිව නියඩව සිටීම තමයි අපිට මතුවලා තියෙන ගැටලුව. ඒ නිසා එක විටක හිතෙනවා තමුනාංශයට වඩා ඉහළ හස්තයක්. ඉතින් ඕක තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි ඔබතුමාගේ මම අවධානය යොමු කරන මේ ජාතික රූපවාහිනී විශාල ගැටලුවක් ඇත් තිබෙනවා. මම පසුව ඒ පිළිබඳව ඔබතුමාට කරුණු ඉදිරිපත් කරන්නම්. නමුත් මම විශේෂයෙන්ම ඔබතුමාගේ මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා තාමත් ඉන්නවද දැන්නේ? වර්කින් ඩිරෙක්ටර්. මම හිතන්නේ ඔබතුමා දන්නවා ජාතික රූපවාහිනී. ජාතික රූපවාහිනියේ විශේෂයෙන්ම ඔහු ඕනෑ මම කියන නම් මොකක්ද දන්නවද? හරියම ගත්තොත් තුසිර මැලවෙන්ත්‍රි අධ්‍යක්ෂ ජනරාල් ජීම් ඔව් බීජී තාමත් එම තනතුරේ වැඩ බලනවාද? ඉතින් මම දන්නවා ඒ වගේ කෙනෙක් ඔය තනතුරේ තියාගෙන රූපවාහිනියට අත්විය හැකි ඉරණම් පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා. එතරම් මට කියන්න තියෙන්නේ. එනිසා ඔබතුමා සේවකයන් එතුමා නොමැතිව එහි ඉහළ පාලන අධිකාරිය කැඳවන්න. කැඳවලා අහන්න මොකද්ද වෙලා තිබෙන්නේ කියලා. මොකද්ද රූපවාහිනී සංස්ථාවට කරන්න කියලා අහන්න. ඒ නිසා මෙවැනි කෙනෙක් තියාගන්න නම් තමුනාසේ මේ ලොකු මාධ්‍ය සදාචාරයක් ආරක්ෂා කරන්න යන්නේ මාධ්‍ය සදාචාරය නෙවෙයි සාමාන්‍ය මිනිහෙක් තුල තිබෙන්න ඕන සදාචාරයවත් එම ආයතනවල ආරක්ෂා කරගන්න බැරි බව තමයි මම තමුනාසේට කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරනවා මම 2006 මාගව තිබෙනවා 2006 අයවැලේක ඉදිරිපත් කරන වෙලාවේදී 2006 අයවැලේක සඳහා මේ ටෙලි නාට්‍යය සඳහා එක කොටසක් සඳහා විදේශීය ආනයන දෙබස් කවා විකාශන වන් නාට්‍ය සඳහා රුපියල් 75000ක බද්දක් අය කරනු ලැබුවා. මේ බද්ද අය කරලා ඒ අය කරන වෙලාවේදී කිව්වා මේම එම ශේෂ්ත්‍රයේ වර්ධනය කිරීම සඳහා තමයි මෙම බද්ද අය කරන්න කියලා. හැබැයි දැන් තමුන්වන්සේ දන්නවා මා ගාව තියෙනවා ඔබතුමා නිකුත් කරපු ගැසට් නිවේදනයේ මේ 2017 මෙම ගැසට් නිවේදනයේ අනුව එය තිබුණේ භාණ්ඩාගාරයේ වෙනම අරමුදලක ඒ මුදල් ටික තියෙන්න ඕනකම තිබුණා. ඒ මුදල එදා බද්ද ගහනකොට කිව්වේ ටෙලිනාට්‍ය ශේත්‍රයේ නියුතු වී තිබෙන ශිල්පීන් සාහුන්ට අවශ්‍ය අනිකුත් රංගන ශිල්පීන් නිර්මාණ ශිල්පීන් සහ ඒ ශේත්‍රයේ වැඩ දියුණු කිරීම සඳහා මෙම් බද්ද උපයෝග කර ගන්නවා කියන පදනමින් තමයි මේ බද්ද ගෙවුවේ. හැබැයි දැන් තමුනාසේ ගැසට් නිවේදනයක් ගහලා ඒ බද්ද භාණ්ඩාගාරයට පවරගෙන තිබෙනවා. ඔව්. ඔව්. ඔව්.
මංගල ඇමතුමා.
අත්වස්සෙම ඒ වගේ ෆන්ඩ්ස් හැම එකක්ම කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට යන්න ඕනේ.
ඔව්.
ඒක පවරා එතන තියෙනවා මේ සඳහා උපයෝග කිරීම සඳහා.
ඒ කියන්නේ මේ
අමාත්‍යාංශවලේ මුදල් රඳවා ගැනීම නීති විරෝධී.
ඒ කියන්නේ මේක තමුන්වාසේ කියුවේ 2017 නොවැම්බර් මාසේ 7 වෙනි අඟහරුවාදා මේ පහුගිය මාසේ 7 වෙනිදා මේ ගැසට් එක ගහලා තිබෙන්නේ. මේ ගැසට් නිවේදනය අනුව ඒ මුදල් එතන ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 150ක්. ඒ කියන්නේ මිලියන 1500ක් වගේ මුදලක් තිබෙනවා. ඒ මිලියන 1500 මුදල භාණ්ඩාගාරයට අරන් තිබෙනවා. තමුන්වාසේ සහතිකයක් දෙනවා නම් මමත් පිළිගන්නවා මේ එක එක තැන්වල අරමුදල් ගහිලා තියෙන එක තමයි මේ ලොකු ව්‍යාසනයක් වෙලා තිබෙනවා. ඒක ව්‍යාසනයක් තමයි. ඒ අරමුදල් වලින් තමයි ඔයක එක සෙල්ලම් ගොඩක් ගැහුවේ. ගොවි අරමුදලින් සල්ලි වියදම් කරපු විදිහ අපි දන්නවා. ඊට පස්සේ තව තියෙන අරමුදල් ඒ දේශපාලකගේ දේශපාලන වැඩවලට ප්‍රයෝග කරගත්තු ඉතිහාසයක් තිබෙනවා. ඉතින් ඒ අරමුදල් වලට පාර්ලිමේන්තුව වග කියන විධික්‍රමයක් හදන එක පිළිබඳ අපි එකඟයි. හැබැයි තමුන්වාසේ සහතිකයක් දෙන්න ඕන මේ පාර්ලිමේන්තුවට මේ බදු මුදල අරා එක් රැස් වී තිබෙන මේ අරමුදල භාණ්ඩාගාරයට පවරා ගන්නු ලැබුවත් එම මුදල් යොදවනු ලබන්නේ එම ශේත්‍රයේ ප්‍රවර්ධනයට කියලා. ඔන්න ඔච්චරයි. එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ වාහන ගේන්න ඇමතිවරුන්ට කාර්යාල ගන්න යොදවන්නේ
නැහැ නේ.
මේක යොදවන්නේ ඒ ශේත්‍රයටමයි.
ඒ සඳහා
බොහොම බොහොම ස්තුති. මේ කරුණු කීපේ තමයි ගරු නියෝජක තනන් ඉදිරිපත් කරන් තිබුණේ. බොහොම ස්තුති ඔබතුමාට.
ගරු වාසුදේව නායකතුමාට විනාඩි කීපයක් 8ක් ලබා දෙන්න පුළුවන්. 8 minutes.
විනාඩි කීපයක් ඊට වඩා වැඩි කරගන්න පුළුවන් විමල් වීරවංශ මහත්මයාගේ කතාවට තියෙන කාලයෙන්
මට දිවාහාරයේ සඳහා ඔබතුමා
කටයුතු කරන්න තේලියට ගිහින් ඉන්නවා.
විනාඩි
ගරු නියෝජක නායකතුමනි
මොන තාරණාත් කතා ගන්න බැරි වෙනවා.
පළමුවෙන්ම මේ අපේ ලංකාවට ආවේනික වූ සංවර්ධන මාදිලියක් අනුව ලංකාව පසුගිය අවුරුදු 60ක කාලය පුරා ලංකාවේ ආර්ථික සංවර්ධනයත් සමාජ සංවර්ධනයත් සිදු කරගෙන ඇවිත් තිබෙනවා. ඉතාමත්ම විශිෂ්ට සමාජ විද්‍යාඥයෙක් වූ ගෞතී ගුණතිලක මහතා විසින් ලියන ලද ලිපි ගණනාවක ඉතා වටිනා මාතෘකාවක් යටතේ පොතක් පළ වී තිබෙනවා. ලංකාවට ආවිනික වූ සුවිශේෂ සංවර්ධන මාදිලිය නමි. එම සුවිශේෂත්වය තිබෙන්නේ ප්‍රාග්ධනයට වඩා ශ්‍රමයට රැකවරණයේදී. අනික වෙළඳපොලට වඩා සමාජයට බර තැබීම. දැන් ඒක මේ මුදල් ඇමතුමාගේ අයවැයෙන් කණපිට ආරවලා තියෙනවා සමාජයේ වෙළඳපොලට යටත් කිරීම. ශ්‍රමය ප්‍රාග්ධනයට යටත් කිරීම. මේ ඉටුවෙන ආකාරයට කම්කරු නීති වෙනස් කිරීමට හා තවත් නොයෙකුත් තනපනත් වෙනස් කිරීමට එතුමාගේ අයවැයේ යෝජනා තියෙන බව අපි දැක්කා. අපේ රට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගෙන පසුගිය කාලයේම පෙළ ගැහුණු රටක්. මේවා අපි ලෝකයේ අත්දැකීම් අරා එකතු කරගත්තු දේවල්. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල්වල තිබෙනා වූ සමාජ ආර්ථික තත්ත්වයන් අධ්‍යයනය කළා. ගාමිණී කොරියා වගේ විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන්ගේ මත ඒ දිනවල මේ රටේ ලෝකයේ පළ වුණා. ඒ අනුව අපේ රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට හුරු ආර්ථික සමාජ රටාවක් අපි ගොඩනැගුවා. මේ ප්‍රතිඵලයක් හැටියට ඉතා අඩු දලදේශීය නිෂ්පාදිතයක් තිබුණත් ලෝක පරිමාණව අපි කරන සැසඳීමකදී අපි ඉතා ඉහළ සමාජ දර්ශක අත්පත් කරගෙන තිබෙනවා. ඒ සමාජ දර්ශක ඉහළ සමාජ දර්ශක නිසා ලංකාව හුඟක් විශේෂ මාදිලියේ සංවර්ධනයක් ඇති වූ රටක් හැටියට විවිධ ජාත්‍යන්තර සංවිධාන අපේ ජගත් සංවිධානයේ ලංකාව හුවා දක්වලා තියෙනවා. සෞඛ්‍ය පිළිබඳව ඒ වගේම මේ රටේ අධ්‍යාපනය පිළිබඳව අපි ලබා ඇති ඉහළ තත්ත්වය අපේ රට ගරුත්වයක් හැටියට සලකලා තිබෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ 2025 දර්ශනය අනුව ගෙන එනු ලැබූ අය කියන මේ අයවැය ඒ සියල්ලක්ම කමුතු කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දමා තිබෙන. ඇත්ත තමයි මේවා තවම ක්‍රියාත්මක වෙලා නෑ. මේ ආර්ථික ජයග්‍රහණයන් විනාශ කිරීමේ සැලැස්මයි මේ අයවැයෙන් දමා තිබෙන. මම කැමති මේ අයවැය ගැන ආචාර්ය දයන් ජාතිලක මහතා සංක්ෂේප කරමින් යම් ප්‍රකාශයක් කරන ඔහුගේ ලිපියක එක මං කියවන්න කැමති. It is a strategic policy intended to cause a tectonic shift in Sri Lanka economy and Sri Lanka's very being and destiny. Its very philosophy intends and denotes a shift from autonomy to irretrievable dependency. It is intended to shift ownership, power, preferences and resources from national to foreign, from medium and small capital to big capital, mainly foreign, from the working people, including the middle classes, to big capital, and from the peasantry to the comprador capitalists. Maitan eka honda saransayak etuma visin me ayvaya pilibandawa kiyana. E atharama etuma mehema kiyano. Mr. Samaravira's budget is filled with lies, half-truths, dangerous ideas, and outrageously treacherous policy suggestions. E pilibandawa karunu හවා දක්වන්නට අයවැය කතාවේ අපට ඉතාම වටිනා කාලය ගත කරන්න පුළුවන්කමක් නෑ. මොක දේවා අපි කවුරුත් මේ වෙනකොට අහලා කියලා තියෙනවා. මේ ගොඩ්‍රි ගුණතිලක මහතා කියාගෙන යන්නේ ලංකාවේ සංවර්ධනය ගැන ඉහළ මානව සංවර්ධනයක් තියෙන රටක්, බෞපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක්, වේගවත් වර්ධනයක් පසුගිය කාලය පුරාම වෙච්ච රටක්. නමුත් අපේ මංගල සමරවීර මහතා දකින්නේ මේ සිදුවෙච්ච වේගවත් වර්ධනය. එතුමා දකින්නේ ලංකාව පිළිබඳ ඉතිහාසය ඍණ කෝණයකින්. එතුමා දකින්නේ නැහැ මේ පහුගිය දීර්ඝ කාලය තුළ මේ ලංකාවේ ඇතිවෙච්ච මේ විශාල සංවර්ධනයට පාදක වෙච්ච ආර්ථික වර්ධනයේ වේගයවත් එතුමා දකින්නේ නැහැ. ඒකට අපි මැදි ආදායම් රටක් බවට පත් වෙලා තියෙනවා. මේවා නිකම්ම වුණා නෙමෙයි. ඊළඟට මේ සියල්ලකම අවසාන ප්‍රතිඵලය සංවර්ධනයයි. ඒකයි ගෞතම ගුණතිලක මහතා කියන්නේ. නිකම්ම වර්ධනය නෙමෙයි. මංගල මහතාගේ සංකල්පය වර්ධනයේ වේගය වැඩි කිරීම. නමුත් අපි මෙතෙක් කල් ආපු මාවත සංවර්ධනයේ ඉදිරි ගමන. සංවර්ධනයේ ඉදිරි ගමන තුළ සියලු දෙන ඇතුළත් කරගන්න. මෙතුමා කියනවා තිරසර ආර්ථික සංවර්ධනයක් කියලා. සියලු දෙන ඇතුළත් කරගන්න සංවර්ධනයක් කියලා. නමුත් පොදු ජනතාව පහළ මැද පන්තික ජනතාව මේ අයවැය නිසා පොළොවට සමතලා කරනවා. අතරම අපේ රට සමාජ යහපත මුල් කරගත්තු රටක් හැටියට සංවර්ධනය වෙලා තියෙන. A social welfare economy, a social welfare state. Then maybe doing අපේ රටේ තිබුණ සමාජ ගිවිසුම ජනතාව රජය අතර. ඒ සමාජ ගිවිසුම තුළ විවිධ ජන කණ්ඩායම් වලට මේ රටේ බහුතර ජන කණ්ඩායම් වලට ලැබිලා තියෙනවා ආරක්ෂණයක්, විශ්වාසයක්. දැන් මේ පිළිබඳවත් මේ දයන් ජාතිලක මහතා කියන කරුණක් කියවීම මට දීර්ඝව කතා කරනවට වඩා ලේසි. මංගල සමරවීර has ruptured with this national consensus, again a social contract, has gone against the national grain and the great tradition of Sri Lankan developmentalism. අපි කවුරුත් දන්නවා සංවර්ධනවාදය කියලා සංවර්ධන න්‍යායක් තිබුණා. ඒ සංවර්ධන න්‍යාය අනුව තමයි ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති බොහෝ කාලයක් සකස් වී තිබෙන. Not only is stated outcome, rapid growth, not development. Not only does he turn his back on any notion of a successful and desirable Sri Lankan model of development based on its fairly unique experimentation with a creative policy mix, his entire reading of Sri Lanka's development experience is negativism. Ekalam mata tawat kotasak kiyawanda obathumagen avasarai. Thus the Ranil Mangala budget is a budget of social warfare, not social welfare. It embarks on social warfare, targeting specific social categories, and will trigger a response of social warfare in return. The frontal attack on all these social classes will cause massive unemployment, povertyization, proletarianization, decline of purchasing power, shrinkage of domestic market, and therefore economic crisis on the one hand, and the accumulation of wealth in the hands of few foreign and local business interests on the other. It will be tantamount to a social genocide project, social polarization of a sort that Sri Lanka always avoided and buffered itself against will appear and rapidly proliferate.
ඔබතුමායි කාලේ නම් අවසන් වාස්තු මන්ත්‍රීතුමා.
ඔයි
කාලේ නම් අවසන් දැන්.
දිනේෂ් මන්ත්‍රීතුමා මට කාලේ ඉතුරුක් තියෙනවද අපේ
විනාඩි 3කට වඩා දෙන්න බෑ එහෙමනම්. ඕකේ.
විමල්
වීරවංශ
මහත්මයා. මගේ කතාව මම ඉතින් අවසන් කිරීමේ පැත්තට යන්නවා. මේ පොතේගුරුවාදී ගෝලීයකරණය මේ ලෝකේ පුරාම පරාජය වෙලා තියෙනවා. නියෝ ලිබරල් ගෝලීයකරණය ලෝකේ පුරා පරාජය වී අර්බුදයන්ට තුඩු දී තිබෙන බව හොඳින්ම අද අපි ඉදිරියේ සාක්ෂි දෙනවා. ඒ නිසාම විශාල කැළඹීම් ලෝකයේ ඇති වූ ආකාරයත් අපට මේ වෙනකොට දකින්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා වෙළඳපොළ මූලධර්මවාදයත් පුතේගුරුවාදී ගෝලීයකරණයත් පිටු දකින ආර්ථික සලස්මකට ලංකාව ගෙන යා යුතුව තිබෙනවා. නමුත් අද මේ යල්පැන ගිය නියෝලිබරල්වාදී ගෝලීයකරණයට මේ රට අදගෙන යන්න මංගල සමරවීර මහතා අද උත්සාහ කරනවා. ඔහු ලෝකෙ දිහා ඇහින් බලන්නේ නැතුවද මේ ප්‍රකාශය කරන්න කියන එක අපි දන්නේ මේ ප්‍රකාශන කරන්නේ. දකුණු කොරියාව මැලේසියාව තායිලන්තය නැගෙනහිර ආසියාන් රටවල් මේ රටවල් සංවර්ධනය කරා ගියත් වර්ධන වේගය වැඩි කළේත් එක්තරා විදියකට ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකුත් ඇතුළත්වයි. එසේ නොමැතිව දේශීය ආර්ථිකයක් ගොඩනගන්න බෑ. මංගල සමරවීර මහතාගේ අයවැය බලාපොරොත්තු වෙන්නේ ලංකාව තනිකරම වෙළඳාමෙන් ජීවත් වෙන රටක් බවට පත් කරන්න. කෘෂිකාර්මික නිෂ්පාදනයක් හෝ කාර්මික නිෂ්පාදනයක් දියුණු වෙන රටක් හැටියට ලංකාව ඉදිරියට එන්න පියවර ගත්තනම් ඒවා ඔක්කොම අකාමකා දමන මේ රටේ සමාජ ආරක්ෂණය අකාමකා දමන දරායකාගේ භූමිකාව තමයි මේ මංගල සමරවීර මහතා මෙවර අයවැයෙන් පෙන්නුම් කරන්න. ඔව් චීනය ගැන බොහෝසේ කතා කරන. චීනයේ අද මූල්‍ය මෙහෙයුම රාජ්‍ය අතේ, මර්මස්ථානවල අයිතිය රාජ්‍ය අතේ. ඒ අතර මොන සීමාවන් තුළද විදේශ ආයෝජනවලට ඉඩ දෙන්න කියන එක රාජ්‍ය අතේ. මේ විදියට රාජ්‍ය මූලික වූ රාජ්‍ය විසින් මෙහෙවන සමාජයේ උවමනාවත් රටේ ජාතික උවමනාවත් පෙරදරි කරගත්තු ආර්ථික වැඩපිළිවෙලක් තුළයි චීනය ගමන් කරන්න. චීනය තමයි අද ගෝලීයකරණය පිළිබඳව ප්‍රධාන ඉදිරි ගමන්කරුවා බවට පත් වී තිබෙන්නේ. නමුත් ඔවුන් ගෝලීයකරණය යොදාගෙන තිබෙන්නේ ඒ රටේම ජාතික ආර්ථිකයේ දියුණුව ඇතිවෙන ආකාරයට රටේ ජාතික ආර්ථික සම්පත් ආරක්ෂා වෙන ආකාරයට. ඒ වෙනුවට අද මංගල සමරවීර මහතා අපට යෝජනා කරන්නේ මේ රටේ ජාතික ආරක්ෂාවේ කොටසක් වූ ජාතික ආර්ථිකයේ ආරක්ෂාව පාවාදීමේ වැඩපිළිවෙලකට යන ආකාරය. අපි දකිනවා මේ වරායේ ඇමතිවරයා එයා වරාය විකුණන ඇමතිවරයා බව ඇත්ත. නමුත් වරාය විකුණන ඇමතිවරයා වුණත් කියලා තියෙනවා වරායේ සීමාවක් තියෙනවා. නැව් කටයුතු හා නැව් සේවා කටයුතු වල 40% සීමාවක් විදේශිකයින්ට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඒ 40% සීමාවත් ඉවත් කළා. අද මංගල සමරවීර විදේශිකයන්ට නැව් කටයුතු සේවාව මුළුමනින්ම බාර දෙන්න සූදානම් වෙලා තිබෙනවා. මේ විදියට ක්‍රියා කිරීමට ඒ ඇමතිවරයාගින්වත් පවා විමසීමක් නොකළ බව කියනවා. ඒ වගේම මේ
කාලය අවසන්
මයිවර කර අවසාන වාක්‍ය. මේ විදියට චීනය සිදුවීම් විකෘති කර දක්වමින් චීනය ගැන මතක් කරමින් ගෝලීය කරණය ගැන කියමින් කෙබඳු ගෝලීය කරණයක් දැයි නොකියමින් මිල පාලනය ඉවත් කරමින් වෙළඳ පොළ ක්‍රියාදාමයට සියල්ලන්ම ගොදුරු වෙන ආර්ථික ප්‍රතිපත්තියකට රනිල් මංගල අපිව ගෙන යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් කරනවාද කියලා අපි දැනගන්න කැමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව යටතේ මේ රටේ ඇතිවෙච්ච මේ සියලුම ආරක්ෂාවන් මේ සියලුම ජාතික ආර්ථික වර්ධනයන් අද අකාමකා දමන මේ අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන ස්ථාවරයක් ගන්නවාද කියන එක මේ රටම බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමය තමුන්නාසේලා රකින්නවා නම් ආණ්ඩුවේ හිටියත් මේ පිළිබඳව ගන්නා ස්ථාවරය කුමක්ද කියා අපි දැනගන්න කැමති කියමින් මගේ වචන අමාරක.
ගරු ලසන්ත අලිගණ මැතිතුමා, තුමාට විනාඩි 24ක් කාලයක් තියෙනවා දිවහර දක්වා. බොහොම සුදුසුයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ ඉතාමත් වැදගත් අමාත්‍යංශයක් විදිහට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පිළිබඳව විවාදයට ගන්න අවස්ථාව. මේදී විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය එකම නමකින් තිබුණත් විශේෂයෙන්ම වගකීම් දෙකක් විදිහට තමා කටයුතු කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ කටයුතු කරන්න. ඒ අනුව ගරු මංගල සමරවීර අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම යටතේ අද මාධ්‍ය අමාත්‍යංශය විදිහට අපේ අමාත්‍යංශය යටතේ ආයතන නමයක් ස්ථාපිත වෙලා තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනි සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා රූපවාහිනි ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, සැලසිනේ ආයතනය, රම්මිනි තැන්න ටෙලිසිනමාන උද්‍යානය. මේ ආයතන නමේ ඒ සභාපතිවරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත්, ඒ නිලධාරී මණ්ඩලයත්, අපේ අමාත්‍යංශ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමා ඇතුළු සියලුම දෙනාගේ ඒ සාමූහික කණ්ඩායම් හැගීම තුළ වර්තමානයේ සමස්ත මාධ්‍ය ශේෂ්‍රයට ඒ තිබෙන අභියෝග මනාව හඳුනාගෙන මේ ආයතන මගින් ඉටු විය යුතු ඒ වගකීම් අද ඉතාමත් සාර්ථකව ඉටු කරමින් තිබෙනවා කියන එක අපි ඉතාමත් සතුටින් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. අපේ රටේ විශේෂයෙන්ම ගුවන් විදුලි නාලිකා මේ වන විට 55ක්, රූපවාහිනී නාලිකා 22ක්, ප්‍රවෘත්ති පත්‍ර මාසික දිනපතා සහ සතිපතා ඇතුළත් 199ක්, අමාත්‍යංශයේ යටතේ ලියාපදිංචි ප්‍රවෘත්ති වෙබ් අඩවි 142ක්, මේ ප්‍රධාන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් අද අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අද මම ඉතාමත් සතුටු වෙනවා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට අනුර දිසානායක මන්ත්‍රීතුමා අපි පක්ෂ භේදයකින් තොරව රටේ පුරවැසියන් විදිහට සිතා බලලා කටයුතු කරපු කරුණක් පිළිබඳව එතුමා අවධාරණය කළා. අද අපේ රටේ මාධ්‍ය රටේ ඉදිරි දියුණුව වෙනුවෙන්, පුද්ගලයාගේ ඉදිරි දියුණුව වෙනුවෙන් අද කරන්න පුළුවන් දායකත්වය ඉටු කරනවාද කියන ප්‍රශ්නය අපි ඇසිය යුතු බවට අද පත් වෙලා තිබෙනවා. රටේ දියුණුවට මාධ්‍යයට කරන්න පුළුවන් දායකත්වය, කළ යුතු දායකත්වය, පුද්ගල සංවර්ධනය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයේ වගකීම අද ඉටු කරනවාද කියන ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ අපි නැවත නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ මාධ්‍ය ආයතන වල ඒ අරමුණු න්‍යාය පත්‍රයවන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් එතුමා සඳහන් කළා. එම නිසා අපිට මේවා පිළිබඳව යම්කිසි පාලනයක් ඉටු කිරීමේ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම අද රටක් විදිහට තිබෙනවා. ඒ පාලනය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මර්ධනය නෙමෙයි. අපි දේශපාලන පක්ෂභේදයකින් තොරව මේ සියලුම මාධ්‍ය ආයතන සමග සාකච්ඡා කරලා එකඟතාවයක් ඇති කරගෙන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවයක් ඇති කරගෙන වර්තමානයේ මං හිතන්නේ කාලෝචිත ප්‍රධානතම අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් දැනට වඩා වැඩි දායකත්වයක් ලබා ගැනීමට මේ සියලුම පාර්ශවවල අද වගකීමක් තිබෙනවා කියන එක අපි අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් මං හිතන්නේ සමාජ වශයෙන් අපේ රටේ පිරිහීම්, විවිධ මිත්‍යා බන්ධනවලට ජනතාව ඇතිවීම, ඒ වගේම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් කියන එක අපි අවබෝධ කරගන්න අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම අද මාධ්‍ය අමාත්‍යාංශයේ විදිහට අද අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ලෝක දෝෂ මුක්ති දර්ශකයේ අද ශ්‍රී ලංකාව ඉවත් වෙලා තිබෙනවා. මාධ්‍ය වේදීන්ට ඒ සිදුවන හිරිහැර ඒවට කටයුතු කිරීම යනාදිය සම්බන්ධයෙන් එම දර්ශකය තුළ හිටපු රට අද එවැනි තත්ත්වයක් නොතිබීම නිසා අද මේ දර්ශකයෙන් ඉවත්වීම ඉවත් වෙලා තිබෙන යුගයක තමා අද මේ අයවැය විවාදයත් විශේෂයෙන්ම අද පැවැත්වෙන්නේ. ඒ වගේම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත වෙලා තිබෙන අවස්ථාවකදී තමා අද මෙවර මේ අයවැය විවාදය පැවැත්වෙන්නේ. එම නිසා මං හිතන්නේ සැලකිය යුතු ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ලබාගෙන පෙරටත් වඩා ඒ මාධ්‍යවලට තිබෙන නිදහස ඉතාමත් ශක්තිමත් භාවයකට අද පත්වීම සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලම අද ලැබිලා තිබෙනවා කියන එක අපි ඉතාමත් සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපේ අමාත්‍යාංශය යට තිබෙන ප්‍රධාන ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය කියන මේ ආයතන විශේෂයෙන්ම 2015-16 කියන වර්ෂවල තිබුණු ඒ පාඩුව අද අඩු කරගැනීමේ දිශාවකට ගමන් කරන්න ඒ පාලන අධිකාරීන් අද ඉදිරිපත් වෙලා තිබෙනවා. සියලුම ආයතන අපේ අමාත්‍යාංශය යට තිබෙන ටෙලිසිනේ ආයතනය 2016 වර්ෂයේ ලාභ ලබන බවට අද පත් වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන විදිහට ලාභය තුලින් පමණක් අපි ඒවා සාර්ථකත්වයේ මයින්ද මොනම ආකාරයකටවත් අපි සූදානම් වෙන්නේ නැහැ. ඒ ආයතන වලින් ඉටු විය යුතු කාර්යභාරය, ඒ ආයතන වලින් ඉටු වන මෙහෙය පිළිබඳවත් අපි අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම ජාතික රූපවාහිනියත් ස්වාධීන රූපවාහිනියත් අද ගුණාත්මක භාවයේ නිහල වැඩසටහන් අද හඳුන්වා දෙමින් අද ජනතාව පෙරට වඩා වැඩි නැඹුරුවක් මේ ජාතික නාලිකා දෙක අද ලැබෙමින් පවතිනවා කියන එක අපි ඉතාමත් සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. මේක අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි කියන්නේ නැහැ මේ අඩුපාඩුකම් සියල්ලක්ම මේ වන විට සම්පූර්ණ වෙලා තිබෙනවා කියලා. මේ අඩුපාඩුකම් අපි නිවැරදි කරගත යුතුව තිබෙනවා. ඒ වගේම තමයි ගුවන්විදුලි සංස්ථාවත් එක්සත් ප්‍රවෘත්තිපත් සමාගමත් ඒ මම් කිව් ආකාරයෙන් පාඩුව අඩුවීමේ දිසාවට අද ගමන් කරමින් තිබෙනවා. වගේම තමා ඒ ආයතනවලින් මාධ්‍ය ශේෂ්ත්‍රයට ඉටිය යුතු ඒ කාර්යභාරයේ වගකීම ගුණාත්මක භාවයත් අද ඉතාමත් ඉහළ මට්ටමකට අද පැමිණිලා තිබෙනවා. ඒ වගේම අපේ පුවත්පත් මණ්ඩලය වැනි අපේ ආයතන මාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම ආයතන වල ගුවන්විදුලි සංස්ථාව ඇතුළු මේ සියලුම ආයතන වල අද මාධ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ විවිධ පාඨමාලා අද ක්‍රියාත්මක වෙනවා. විශේෂම ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන සියලුම ආයතනවල තිබෙන මේ පාඨමාලා වල ගුණාත්මකභාවය පිළිබඳව අද ප්‍රශ්න ගැටලු තිබෙනවා. අද මාධ්‍ය ආයතනවලින් අපට කියන දෙයක් තමා මාධ්‍ය ආයතනවල ඒ අවශ්‍ය කරන සම්පත් දායකයන් සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවුවාම දාස් ගණන් අයදුම් පත්‍ර එනවා. සම්මුඛ පරීක්ෂණවලදී 3 දෙනෙක් 1000ක් ඇවිල්ලා තෝරගන්න පුළුවන් ආකාරයේ කුසලතාවයක් පිළිබඳව තිබෙන අඩුව අද මාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රධාන අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. එම නිසා අමාත්‍යාංශයේ විදිහට මේ සියලුම ආයතනවල තිබෙන පාඨමාලා පිළිබඳව නවීන විෂය මාලාවන් හඳුන්වා දීම, නවීන තාක්ෂණය යටතේ ඒ තාක්ෂණය පිළිබඳ උපකරණ භාවිතය පිළිබඳව තිබෙන දෑ සඳහා අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දෙමින් මේ සියලුම පාඨමාලාවල ඒ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා 2018 වර්ෂයේ සිට විශාල වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ සංහිඳියාව තවත් ශක්තිමත් කිරීමේ අරමුණක් ඇතුව ස්වාධීන රූපවාහිනී සේවය වෙනමම නාලිකාවකුත් ඒ වගේම ජාතික රූපවාහිනී දමිළ මාධ්‍ය ඒ ජනතාවට වෙනම මේ ප්‍රදේශවලට වෙනමම නාලිකාවකුත් මේ බර අයවැය තුලනුත් ප්‍රතිපාදන මුදල් ලබා දීලා ලබන වර්ෂය තුලදී ඒ ආයතන දෙකේම ඒ නාලිකා ලබා දීමේ වැඩපිළිවෙලත් අනිවාර්යෙන්ම ශක්තිමත් කිරීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වෙලා ක්‍රියාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂ මණ්ඩල දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කළා ටෙලි නාට්‍ය පිළිබඳව බද්ද සහ ඒ පිළිබඳව තිබෙන මුදල් පිළිබඳව. විශේෂම අපේ රටේ චිත්‍රපට ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් යම් නියාමනයක් කිරීමට ආයතනයක් තිබුණත් නීති තිබුණත් මේ රටේ ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් නියාමනයක් කිරීම සඳහා කිසිදු නීතියක් මේ වන විට ස්ථාපිත වෙලා නැහැ. එම නිසා 2006 වර්ෂයේ ප්‍රථම වතාවට මං හිතන්නේ මේක පාලනයක් කිරීමේ අරමුණක් ඇතුව විදේශීම විදේශ රටවලින් ගෙනෙන ටෙලි නාට්‍ය සඳහා බදු පැනවීමේ ඒ ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තිබුණා. අනුර දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කළේ 2006 ඉඳන් මේ දක්වා තිබෙන මුදල තමයි 1.5 බිලියන මුදල. අපේ රටේ සෑම රාජ්‍ය ආයතනයකම තිබෙන අරමුදල් පොදු අරමුදලට ගෙනීමේ ප්‍රතිපත්තිය අනිවාර්යම ක්‍රියාත්මක වෙනවා. ඇමතුමා සඳහන් කළ පරිදි ඒ බදු ආදායමෙන් ලැබෙන මුදල් මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන්ම යෙදවීම සඳහා මේ වන විටත් ඒ අදාළ ශිල්පීන්ගේ සංසදයන් සමග සාකච්ඡාවට ගණනාවක් පවත්වලා අපට පෙරේද තමයි සංසද විසින් අවසාන කෙටුම්පත යෝජනාවලිය අපට ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ නිසා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රයේ සිටින ඒ අයගෙම ඉල්ලීම වෙලා තිබෙන්නේ ඒ අයට සෞඛ්‍ය රක්ෂණ වැනි පෞද්ගලික ප්‍රතිලාභ නෙමෙයි. මේ මුදලෙන් මේ ශේෂ්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මුදල් යෙදවීමේ වැඩපිළිවෙලක් පිළිබඳව තමයි අද වෙනකොට රජයේ අවධානය අනිවාර්යෙන්ම යොමු වෙලා තිබෙන්නේ. ඒක ඉතාමත් අවශ්‍යතාවයක් බවට අද පත් වෙලා තිබෙනවා. ඒ අයගෙම ඉල්ලීම පරිදි 2006 අය කරපු 90,000 ඒ බද්ද මිට මාසයකට පමණ පෙර 150,000 දක්වා වැඩි කළා. ඒ නිසා අපි විදේශීය වශයෙන් ගෙනෙන ඒවා අපි සීමා කරනවා නම් මේ රටේ ප්‍රේක්ෂකයින්ට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඒ ටෙලිනාට්‍ය මේ රට තුළ ඇතිවීම සඳහා අවශ්‍ය කරන ඒ පරිසරය ගොඩනගා ගත යුතුයි. අපි නීති පනවල බදු පනවල ඒවා සීමා කරලා ප්‍රේක්ෂකයට අසාධාරණයක් කළ යුතු වන්නේ නැහැ. එම නිසා මේ ලබා දෙන මේ ලැබෙන බදු මුදලෙන් රජයේ බලාපොරොත්තුවත් අධිකරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මේ සංසන් සමග ටෙලිනාට්‍ය ශිල්පීන් සමග කලාකරුවන් සමග සාකච්ඡාවට ගණනාවක් පවත්වලා තිබෙනවා. එහි අවසාන කෙටුම්පත දැන් සකස් වෙමින් පවතිනවා. එම නිසා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ ගුණාත්මක භාවයෙන් ඉහළ නංවාලීම සඳහා මේ ලැබෙන බදු ආදායම අනිවාර්යෙන්ම ඉහළ දැමීම තමයි අපි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්නේ. එම නිසා සැලකිය යුතු ඒ බදු ප්‍රමාණය මේ වන විට වැඩි කරලා තිබෙනවා. කලින් 155ක් විතර බදු අය කළත් නීතියක් තිබුණා ලෝකයේ වෙනත් රටක යම් ටෙලිනාට්‍යයක් එරට සම්මානයක් ලබාගෙන තිබුණා නම් ඒවට බදු නිදහස ලබා දෙනවා කියලා. නමුත් මෙවර බදු මුදල වැඩි කළා පමණක් නෙමෙයි ඒ බදු නිදහසත් අද ඉවත් කරලා තිබෙනවා. එම නිසා ඒ විදේශ සම්මානගත්තු ටෙලිනාට්‍ය වලටත් අද බදු ගෙවිය යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්ත දියුණුවක් සඳහා අවශ්‍ය කරන මූලික අඩිතාලමත් මේ වන විට විශේෂයෙන්ම ගෙන තිබෙනවා කියන එක අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අද රටක් විදිහටත් සමස්ත මාධ්‍ය ආයතන විශේෂයෙන්ම රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය ආයතන වලට අද තිබෙන ප්‍රධානතම අභියෝගයක් තමයි මේ රේටින් පිළිබඳව තිබෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයට අපි වහාම මැදිහත් වී යුතුව තිබෙනවා. අපේ රටේ පෞද්ගලික ආයතනයක් විසින් නිවාස 600ක රූපවාහිනී නාලිකා සවි කරලා ඒ නිවාස 600නුත් නිවාස 200ක් බස්සහිර පළාත තුළ ඉඳලා මේ රටේ දෙකෝටියක් ජනතාවගේ මාධ්‍ය නැරඹීම පිළිබඳව ඉදිරිපත් කරන වාර්තා කොහෙත්ම ප්‍රායෝගිකව ඒවා සිදු වෙන්නේ නැහැ. අද මේක ඉතාමත් නරක තැනකට අද ගිහිල්ලා තිබෙනවා. අද සෑම දෙයක්ම තීරණය කරන්නේ මේ වැරදි සහගත ඉදිරිපත් වෙන රේටින් මත. අපේ රාජ්‍ය නාලිකා අද මුළු රටම වගේ ආවරණය වෙලා තිබෙනවා. රූපවාහිනී ගුවන්විදුලි නාලිකා 95%ක්ම ආවරණය වෙලා තිබෙනවා. නමුත් සමහර නාලිකා තිබෙනවා 30-40 ආවරණය වෙලා තිබෙන රට තුළ 30-40ක් ආවරණය වෙලා තිබෙන නාලිකාවක රේටින් ප්‍රමාණය සහ 95%ක් ආවරණය වෙලා තිබෙන ආයතනයක රේටින් ප්‍රමාණය කොහෙත්ම සංසන්දනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා විශේෂයෙන්ම පෞද්ගලික ආයතනයක් විදිහට මේ කරන උත්සාහය හොඳයි. නමුත් මේ රේටින් මත පමණ අද සමහර විටේ ආයතන රේටින් ලබා දෙනවා පමණක් නෙමෙයි. අද පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවලට අහවල් අහවල් වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නයි කියන තැනටත් අද මේක බලගත් බවට පත් වෙලා තිබෙනවා. එම නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම රජයේ විදිහට අනිවාර්යෙන්ම මැදිහත් වෙන්න ඕනේ, මැදිහත් විය යුතුයි. අපේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් තුමා අපේ රටේ විද්වතුන්ගෙන් සදම් කමිටුවක් මගින් මේ සම්බන්ධයෙන් විශේෂිත යෝජනාවලියකුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක ඉදිරිපත් කළ යුතුයි. එම නිසා විශේෂයෙන්ම අපි මේ කරුණු පිළිබඳව අනිවාර්යෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නොවුනොත් විශාල වශයෙන්ම මේ ශේෂ්ත්‍රය පිළිබඳව විවිධ අභියෝගවලට අනිවාර්යෙන්ම මුහුණ පාන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් කරුණ අද මාධ්‍ය තුලින් අපේ රට තුල දකින්නේ විශේෂයෙන්ම ඍණාත්මක දේවල් පිළිබඳව තමයි වැඩි ජනප්‍රියත්වයක් පිළිබඳව දකින්නේ. මේ මාධ්‍ය ආයතනයේ තොරතුරු ඉදිරිපත් කරන්න අද උත්කෘෂ්ට වෙලා තිබෙනවා. පාරක් හැදීම පිළිබඳව නෙමෙයි ප්‍රවෘත්තියක් විදිහට දකින්නේ. පාරක් කැඩිලා ඒ පාර පිළිබඳව උද්ඝෝෂණයක් තිබෙනවා නම් ඒ උද්ඝෝෂණය පිළිබඳව තමයි ප්‍රවෘත්තියක් බවට අදපත් වෙලා තිබෙනවා. ඒක ඇත්ත. ඉතින් ඒ නිසා අපි සුබවාදී දේවල්, ධනාත්මක දේවල්, යහපත් දේවල් භෞතික වශයෙන් සහ සමාජමය වශයෙන් අද බොහෝ දෑ මේ රට තුළ සිද්ධ වෙනවා. නිදහසෙන් පස්සේ අපි දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ ජයග්‍රහණ පිළිබඳව සුබවාදීව සහ අද සිදුවෙන යහපත් දෑ පිළිබඳව නෙමෙයි අද ප්‍රවෘත්ති විදිහට අනිවාර්යෙන්ම දකින්. වැඩසටහන් පිළිබඳව අද දකින්. මේක කාගේ වරදක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. මේක පාලකින්ගේ වරදක්ද, මාධ්‍ය ආයතනවල වරදක්ද? නමුත් අද ඒ දේ සිද්ධ වෙනවා. අද සෑම නාලිකාවක් දිහා බලපුවාමම රිය අනතුරු තමා දකින්නේ. මේවා පෙන්විය යුතුයි. මේවා පෙන්විය යුතුයි. ඉතින් මේ නිසා මෙවැනි ආකාරයෙන් අසුබ දේවල් කරපු නැති දේවල්, අසාර්ථක උණු දේවල් ප්‍රවෘත්තියක් ගත්තත් උදේ පාන්දර බොහොම අසුභවාදී දේවල් පිළිබඳව ජනතාවට දකින්ට අහන්ට ලැබෙන්නේ. ඉතින් මේ නිසා මේ පිළිබඳව අපි පක්ෂ වේදයකින් තොරව අපි සිතා බලලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. ඒක අනිවාර්යෙන්ම කළ යුතුයි. එහෙම නොවුනොත් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන මාධ්‍යෙන් රටට බලාපොරොත්තු වෙන ඒ සේවය අනිවාර්යෙන්ම අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත, ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ අද ව්‍යවස්ථාගත වෙලා තිබෙනවා. එහි වගකීම විශේෂයෙන්ම පැවරලා තිබෙන්නේ අපේ අමාත්‍යංශයට. ඒ අනුව මේ වන විට ඒ පාර්ලිමේන්තුවේ පනත සම්මත වීමෙන් අනතුරුව ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා ඒ අවශ්‍ය කරන කාර්ය මණ්ඩල, ඒ ස්ථාපිත කිරීම, කාර්යාල පිහිටවීම යනාදී මූලික කටයුතු අද සිදු වෙමින් පවතිනවා. මේ සම්බන්ධව මුළු දිවයින පුරාම පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් අපේ රටේ සියලුම වෘත්තිකයින් සෑම අංශයකම අය අද දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ වන විට අමාත්‍යංශයේ මැදිහත්වීම තුළින් අද නිම කරලා තිබෙනවා. ජනතාවගේ දැනුවත්භාවය අද වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු අද සිදු කරලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා විශේෂයෙන්ම කටයුතු කළ යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා අපි මේ ආකාරයෙන් අඩුපාඩුකම් පිළිබඳව අපි කතා කරනවා වගේම අපි හොඳ දෑ පිළිබඳවත් මාධ්‍ය ආයතන පිළිබඳව අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම පසුගිය ඩෙංගු වසංගතයක් අපේ රටේ ඇති වුණා. විශේෂයෙන්ම රජයේ ඒ කටයුතු වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික සියලුම මාධ්‍ය ආයතන දින 4ක් තමන්ගේ වාණිජමය කරුණු සියල්ලක්ම පසක තබලා ගමින් ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරයේදී විශාල කාර්යභාරයක් පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය සියල්ලක්ම ඉටු කළා කියන එක අපි ඒ අයට ගෞරවයක් විදිහට අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් කටයුතු තව තවත් වැඩි කිරීමේ කාලෝචිත අවශ්‍යතාවයක් තමයි තිබෙන්නේ. අපේ රටේ ඩෙංගු වසංගතය ආව, මේ රටේ සියලුම පුරවැසියන්, රජය, ත්‍රිවිධ හමුදාව දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා. ඒ සඳහා මාධ්‍ය ආයතන විදිහටත් විශාල කාර්යභාරයක් ජනතාව දැනුවත් කිරීමේ ඒ වගකීමේදී වාණිජ පරමාර්ථ සියල්ලක්ම පසක තමලා ඒ අය ඉටු කළා. එම නිසා අපි මෙවැනි ආකාරයෙන් තව තවත් අවස්ථාවන් අපි වැඩි කරගත යුතුව තිබෙනවා. පොදු අරමුණු වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව මේ ඩෙංගු මර්ධනය කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය ආයතන ක්‍රියාකලා වගේම තවත් අවස්ථාවන් ගණනාවක් සතියකට එකක්වත් මං හිතන්නේ අපට රටේ ජනතාවට බලපාන, රටට බලපාන ප්‍රශ්න වෙනුවෙන් අපි කටයුතු කළොත් මේ රට වෙනුවෙන් කොපමණ දෙයක් මාධ්‍යයට කරන්න පුළුවන්කමක් තිබෙනවද කියන එක පිළිබඳව මං හිතන්නේ ඒ මාධ්‍ය ආයතන සහ රටක් විදිහට අපිත් ඒ අවධානය යොමු කරගත යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ මාධ්‍ය තුලින් කරන්න පුළුවන් කාර්යභාරය පිළිබඳව මම හිතන්නේ හොඳම මෑත උදාහරණයක් තමයි මම ඒ ඉදිරිපත් කළේ. ඉතින් මේ නිසා අන්නේ ඉවැනි සේවයක් ඉටු වැඩි වැඩියෙන් ඉටු කර ගැනීම වෙනුවෙන් තමයි මම හිතන්නේ අපි කටයුතු කළ යුතු වන්නේ. එම නිසා විශේෂම ගරු අමාත්‍යතුමාගේ ඒ මඟ පෙන්වීම යටතේ අපේ අමාත්‍යංශ විදිහට අමාත්‍යංශ යටතේ තිබෙන සියලුම ආයතන අපේ රටේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයෙන් රටට ඉටු විය යුතු සේවාවන් ඉටු කිරීම සඳහා අපි සියලුම දෙනාම කණ්ඩායමක් විදිහට එකතුව මේ වගකීම අපි ඉටු කරනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
කාරක සභා අවස්ථාව දිවාහරය සඳහා වසර 1ක් පාත් හිටවනවා.